වසරේ විවිධ මාසයන් දිනයන් වැදගත් මාස හා දින බවට පත් කරන්නට ලෝක සංවිධාන කටයුතු කරලා තියෙන්නේ මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා. මේ ගත වෙන්නේ ජූනි මාසයේ. ජූනි මාසය තන්නේ විදිහට වැදගත් වෙන මාසයක්. විශේෂයෙන්ම බඩවැල් පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේ විදිහට තමයි ජූනි මාසය හැඳින්වෙන්නේ. ඒ නිසා අපි අද හිතුවා වැඩසටහනෙන් ඔබව ඒ පිළිබඳව දැනුවත් කරන්නට. ඒ හේතුවෙන් අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර වෛද්‍ය අසංග බණ්ඩාර මහතාව බඩවැල් පිළිකා පිළිබඳව කතා බහ කරන්නට. අයිබුවන් සුබ උදෑසනක් ඔබතුමාට.
අයිබුවන් සුබ උදෑසනක්.
වෛද්‍යතුමනි, අපි මුලින්ම මේ සාකච්ඡාව ආරම්භ කරමු. බඩවැල් පිළිකා කියන්නේ මොන ආකාරයේ රෝගී තත්ත්වයක්ද කියලා පැහැදිලි කරමින්.
ඔව්, බඩවැල් පිළිකාව ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන සියලු දෙනාට ඉතා වැදගත් මාතෘකාවක් සෞඛ්‍ය සම්බන්ධව කතා කරනකොට. මොකද ඔස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ බඩවැල් පිළිකා සුලභම රටවල් අතර ඉහළින්ම සිටින රටක් සංඛ්‍යා ලේඛන අනුව. බඩවැල් පිළිකාව තමයි ඔස්ට්‍රේලියාවේ පිළිකා ආශ්‍රිත මරණ වලින් දෙවනි වැඩිම මරණ සංඛ්‍යාවකට හේතු වෙන තත්ත්වය. පළවෙනියෙන්ම තියෙන්නේ පෙනහළු පිළිකා ආශ්‍රිත මරණ වැඩිම සංඛ්‍යාවක් මෙයා දෙන්නේ වාර්ෂිකව. මේ නිසා දෙවනි තැනගන්නේ බඩවැල් පිළිකා ආශ්‍රිත මරණ. කොටින්ම සතියකට ඔස්ට්‍රේලියාවේ 77 දෙනෙක්, ඒ කියන්නේ මේ ගෙවෙන හැම දවසකම 11 දෙනෙක් මරණයට පත් වෙනවා බඩවැල් පිළිකාව නිසා. මේක වඩා සුලභව දකින්න හම්බෙන්නේ වයස 50ට ඉහළ පිරිමි පක්ෂයේ රෝගීන් අතර. අති වැදගත් වෙන්නේ මේ මරණ සංඛ්‍යාව මේ පමණ ඉහළ තත්ත්වයක් වුණත් ඉතා කලින් රෝගය විනිශ්චය කරගත්තොත්, රෝගීන් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙසඳහා ආවොත් ඉතාම විශිෂ්ට ප්‍රතිඵල සහිතව සුව කරගත හැකි පිළිකා වලින් එකක් වෙනවා බඩවැල් පිළිකාව. විශේෂයෙන් බඩවැල් වල පිළිකාව සෑදීමට අවධානම වැඩි කරන සාධක කීපයක් තියෙනවා. ඒ තමයි බඩවැලේ දීර්ඝකාලීන ආසාදන රෝග තියෙනවා. විශේෂයෙන් මල පහ සමග කලින් කලට රුධිරය පිටවීම, මේ අල්සරේටිව් කොලයිටිස් කියලා කියන රෝගී තත්ත්වය. ඒ වගේම පරම්පරාගත වෙන ඇතැම් රෝගී තත්ත්ව තියෙනවා බඩවැල් වල. ඒ තත්ත්ව නිසා පිළිකා අවධානම වැඩි වෙනවා මේ ඇඩිනෝමා කියන ගණේ ගෙඩි වර්ග හට ගැනීම බඩවැල් වල ප්‍රධාන වශයෙන් එකක්.
ඕනම රෝගයක රෝග ලක්ෂණ තිබෙනවා. දැන් මේ බඩවැල් පිළිකා රෝගයේ කුමනාකාරයේ රෝග ලක්ෂණද අපිට දකින්නට ලැබෙන්නේ?
රෝග ලක්ෂණ පුළුල් පරාසයක පැතිරෙනවා. මදක් අවදානම් සහිත තත්ත්වයක් තමයි බඩවැල් පිළිකාව සම්බන්ධව. කිසිම කල්තිය හඳුනාගත හැකි රෝග ලක්ෂණයක් නොමැතිව පිළිකාව ශරීරයේ හටගෙන තියෙන්න පුළුවන්. දැන් මේ මුල්ම අවස්ථාවේදී ඇසට නොපෙනෙන ප්‍රමාණයෙන් මලපහ සමග රුධිර වහනයක් වෙන්න පුළුවනි. මේක අල්ලා ගන්න පුළුවන් මේ මලපහ පරීක්ෂණයකින් පමණයි. මේ ස්ක්‍රීනින් ටෙස්ට් කියලා ව්‍යවහාරයේ තියෙන බඩවැලේ පිළිකාව මුලින්ම හඳුනාගත හැකි පරීක්ෂාව වෙනවා. ඒක වයස අවුරුදු 50ට පස්සේ වාර්ෂික හෝ අවුරුදු දෙකකට සැරයක් මේ පරීක්ෂණයට හැමදාම ලක් වෙන එක වඩා සුදුසුයි. මීට අමතරව අපට හඳුනාගත හැකි රෝග ලක්ෂණ තමයි මලපහ සමග රුධිරය පිටවීම, එහෙම නැත්නම් සීදම් පිටවීම, වැසිකිළියාවේ රටාව අක්‍රමවත් වීම, එක්කෝ මල බද්ධය හැටියට එන්න පුළුවන් බොහෝ විට මල බද්ධය, එහෙම නැත්නම් මලපහ වල දියර ස්වභාවය වැඩි වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ දෙක මාරුවෙන් මාරුවට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බඩේ කැක්කුම්, පැහැදිලි කළ නොහැකි බඩේ කැක්කුම්. තව ලක්ෂණයක් තමයි වැසිකිළියාවෙන් පසුවත් තවදුරටත් තමුන්ට වැසිකිළිය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය තියෙනවා වගේ දැනෙන එක. ඊළඟට රක්තහීනතාවය, අර කලින් කියපු විදිහේ රුධිර වහන සිදුවෙන නිසා රක්තහීනතාවය ඇති වෙන්න පුළුවන්. අධික වේදකර ගතිය දැනෙනවා එතකොට රෝගීන්ට. තවත් අයට බුදමාර්ගයේ ගෙඩියක් හැටියට දැනෙන්න පුළුවන්. මේ සියල්ල බඩවැල් පිළිකාවේ රෝග ලක්ෂණ වෙනවා.
හොඳයි වෛද්‍යතුමනි, අපි මේ සමගම ප්‍රතිකාර විධි පිළිබඳවත් කතා බහ කරමු. මේ බඩවැල් පිළිකා සම්බන්ධයෙන් තිබෙන
ප්‍රතිකර්ම බොහෝ පිළිකාවලට වගේම බඩවැල් පිළිකාවටත් මුලින්ම හඳුනාගත් වහාම සැත්කමක් මගින් ඒ පිළිකාවට ලක් වෙලා තියෙන බඩවැල් කොටස ඉවත් කරන්න පුළුවනි. ඒත් සමග බෙහෙත් වර්ග එන්නත් මගින් හෝ ලබා දෙන්න පුළුවන් ඔය කීමෝතෙරපි කියන කාණ්ඩයේ ප්‍රතිකර්මය. ඊට පස්සේ මේ මූලික ප්‍රතිකර්මය කරාට පස්සේ ඉතා වැදගත් විශේෂඥ වෛද්‍යවරයා නියම කරන පරිදි පසුව යලි මේ රෝගයේ හිස ඔසෝලාද කියලා බලන්න කරන පරීක්ෂණ වලට, ඒ සායන වලට සහභාගී වෙන එක. ඒ සඳහා රුධිර පරීක්ෂණ වෙන්න පුළුවන් නියම කරන්නේ. සමහරලාට කොලොනොස්කොපි කියන පරීක්ෂණය පාවිච්චි කරනවා. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන බඩේ ස්කෑන් පරීක්ෂණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් CT ස්කෑන්. මේ කුමන පරීක්ෂණයක් හෝ නියම කරන පරිදි ප්‍රමාදයකින් තොරව කරගැනීම ඉතාම වැදගත් මූලික ප්‍රතිකර්මයෙන් පසුව.
හොඳයි, අපි අවසාන වශයෙන් කතා බහ කරන්නට කැමති වෛද්‍යතුමනි, විශේෂයෙන්ම මේ රෝගය වැළැක්වීමට අපිට මුල සිටම ගන්නට පුළුවන් ක්‍රියාමාර්ග එහෙම තියෙනවද, විශේෂයෙන්ම ගෙදර දොරේ අපේ එදිනෙදා ජීවිතයේදී?
ඉතාම වැදගත් වෙනවා මේ මම මුලින් කිව්වා වගේ බඩවැපිරිකාව කියන එක අපිට පහසුවෙන් වළක්ව ගන්න කරන්න තියෙන්නේ පහසු වැඩ ටිකක්. කොටින්ම සංඛ්‍යාලේඛන වලින් ඔප්පු වෙලා තියෙනවා තමුන්ගේ ආහාර විලාශය වෙනස් කරලයි ව්‍යායාම රටාව වෙනස් කරලයි. ඒ කියන්නේ තන්තු සහිත ආහාර ගැනීමෙන් සහ ප්‍රමාණවත් ව්‍යායාමයක් ලබා ගැනීමෙන් පමණක් බඩවැලේ පිළිකාව 75%කින් අවධානම අඩු කරගන්න පුළුවන්. ඊළඟට ආරක්ෂාකාරී ආහාර පිළිවෙත් ගැන කියනවා නම් පිටි රහිත එළවලු පළතුරු, ඒ කියන්නේ කොළ සහිත එළවලු, ඒ වගේම පළතුරු, විටමින් D සහිත ආහාර, කිරි, කැල්සියම් අධික ආහාර, ඒ වගේම සුදු ලුණු, මේ කියපු ආහාර ලැයිස්තුව බඩවැලේ පිළිකාව සම්බන්ධව කතා කරද්දී ආරක්ෂාකාරී ආහාර, එහෙම නැත්නම් මේවා වැඩිපුර පරිභෝජනයෙන් අවධානම අඩු කරගත හැකි බවට හොයාගෙන තියෙනවා. ඒ වගේම අනතුරුදායක ආහාර වර්ග තමයි මාංශ ආහාර, මේ රෙඩ් මීට් කියන කාණ්ඩය. ඒ වගේම සකසන ලද ආහාර විශේෂයෙන් කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය එකතු කරලා සකසන ලද මාංශ ආහාර, ඒ වගේම අධික සීනි පරිභෝජනය, සත්ව මේදය බහුලව ආහාරයට ගැනීම, මද්‍යසාර, දුම්බීම, මේ සියල්ල බඩවැලේ පිළිකාව දානම වැඩි කරනවා. ඉතින් මේ අනතුරුදායක ආහාර සහ මේ මත්පැන් දුම් මැටි වගේ වලින් මිදෙන එකත් ඉතා වැදගත් වෙනවා රෝගේ වළක්වා ගන්න. ඊට අමතරව ස්ථූල භාවය, අධික මහත පුද්ගලයින්ට බඩවැල් පිළිකාව දානම වැඩි, විශේෂයෙන්ම උදරීය ස්ථූල භාවය, තමුන්ගේ උදරය ආශ්‍රිත වට ප්‍රමාණය වැඩි නම් කාන්තාවන් නම් සෙන්ටිමීටර 80කට වඩා අඩු වෙන්න ඕන උදරයේ ආශ්‍රිතව වට ප්‍රමාණය මැනපුවාම, තිරිමියා නම් සෙන්ටිමීටර 94කට වඩා අඩු වෙන්න ඕන. මෙන්න මේ සීමාවල ඉන්න කොටත් බඩවැල් පිළිකාව දානවා අඩු කරගන්න පුළුවන්.
හොඳයි, අපි අද දවසේ කතා බහ කරේ බඩවැල් පිළිකා රෝගී තත්ත්වය පිළිබඳව. මොකද මේ අපි ගෙවි යන ජූනි මාසය විශේෂයෙන්ම බඩවැල් පිළිකා පිළිබඳව දැනුවත් වීමේ මාසය විදිහට තමයි හැඳින්වෙන්නේ. ඒ නිසාවෙන්ම අපි අද SBS සිංහල වැඩසටහනෙන් ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඔබව දැනුවත් කරන්නට අදහස් කළා. අපි සාකච්ඡාවට සම්බන්ධ කරගත්තා මෙල්බන් නුවර වෛද්‍ය අසංග බණ්ඩාර මහතාව. අපි ඔබතුමාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක්.